ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාට විනාඩි 13ක කාලයක්
තිබුණා. මුලාසන රුඩ මන්ත්‍රීතුමනි, මම බොහොම සතුටු වෙනවා වසන් සම්මරසිංහ ඇමතුමාට පසුව කතා කරන්න. මෙන්න බලන්න සිස්ටම් චේන්ජ් එක කියන්නේ මොකද්ද කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඒ අනුගමනය කරපු සිස්ටම් එකට බැනලා අද එතුමා විශිෂ්ට මට්ටමට, ඒ කියන්නේ අපට වැඩිය හොඳට කරන එක අපි ආගේ කරනවා. අන්න ඒක තමයි ප්‍රගතියක් කියන්නේ. ඒ ප්‍රගතියක් කියන්නේ අපි ඒකට කිසිසේත්ම කුහක වශයෙන් සතුටු වෙන්නේ, අපි ඒක බොහොම සතුටෙන් පිළිගන්නවා ඔබතුමාලා හරි මාර්ගය යන එකට. ඒක තමයි දැන් හාල් එදා තිබ්බ ආණ්ඩුවට තිබ්බ ප්‍රශ්න තමයි අද තියෙන්නේ ඇමතුමා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් එදා කමිෂන් ගත්තයි කියලා කිව්ව දැන් ඔබතුමාලා ගන්න නැහැනේ. අපි කියන්නේ ඔන්න එදා ගත්තෙත් නැති එක තමයි තියෙන්නේ. නෑ නෑ පයිප ඕන නෑ ඔබතුමා. දැන් කවන්නේ කවන්නේ මං කියන්නේ එදාත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ, අදත් තිබ්බේ නෑ. මේ මම කියන්නේ එදා කියලා පෙන්නුවා මෙන්න මේ වගේ කුවක ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් ඔබතුමාට අපි කියන්නේ මෙතන විපක්ෂ කවුරුත් කියන්නේ මොකද ඔබතුමාට අනුගමනය කරන්නේ ජේ.ආර්. ජයවර්ධන ඇති කරපු DSN එක ගෙනාපු විවෘත ආර්ථිකය බොහොම හොඳට කරනවා, අප්‍රත්‍යදී හොඳට කරනවා. ඒකට කියන්න ඕනේ. ඒ අපි සාමාන්‍ය වෙයිකල් යනවා, V8 එක යනවා, ජොලිය අන්න එහෙම තමයි තියෙන්නේ. හැබැයි අද ලංකාවේ තියෙනවා ලංකාවේ ජොලියක් නැති රටලු. ඒ කියන්නේ මේ සිස්ටම් චේන්ජ් එකේ ජොලියක් නැති රටේ අපි 134 ගිහිල්ලා. ඒක බයනකයි විපසන්ත ඇමතුමා. මම දන්නේ මේ අරුණ පත්තරේ තියෙනවා ලංකාව ජොලියක් නැති රටක්. තමන් නෑ මේ 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 අපි ජොලිය ඇති කරන්න ඕනේ. මම කියන්නේ ජොලිය නැති රටක්. දැන් මේකේ ඇමතුමා මං ඊට වැඩි අහනවා. මම මේ අවස්ථාවේදී ලලිත් අතුරත් මුදලගේ ගෝලෙක් වශයෙන් පාර්ලිමේන්තුවේ අදට මාස 3ක් මහපොළ ගෙවලා නෑ. 4,73,000 මේ මම් විදියකින් පරිත්‍යාගය ලැබලා තියෙන මේ අයට තාම මහපොළ නෑ. ඒක චෙක් කරන්න මට මේ කියපු ඒක චෙක් කරන්න සාමාන්‍ය නිකන් කියන්නේ කමන්නේ දාන්න බලන්න. ඒක තාම ලැබිලා නැහැ කියලා ඒක කරුණාකරලා චෙක් කරා. මම මේ කියන්නේ මුකුත් නෙමෙයි. මොකෝ මම ඔබතුමාලට අර UMP කාර්ය කරපු ගමනම හොඳට කරන්න තමයි මම උදව් කරන්න හදන්නේ. මොකද අපි මම උදව් කරනයි තමයි. එතකොට දැන් ඔබතුමාලගේ ආණ්ඩුවේ මේ ලෝක බැංකුවේ මම සභාගත කියනවා ලෝක බැංකුවේ ලංකාවට බය හිතර වර්තාවක්. ආසියාවේ වැඩිම විදුලි බිල 133% වැඩි වෙලාලු. තරුණයන්ට රැකියා නැහැලු. දැන් මෙන්න මං කියන්නේ මේ පිටරට ඉඳන් එන ආයතනවල හැමදේම බදාගන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන දේවල් බදාගන්න එපා. මේ ලෝක බැංකුව ඔබතුමා ඕන වෙලාවට හොඳ එකක් ගන්නවා. දැන් මේ වගේවා ආවහම ඒගොල්ලෝ කියන්නේ ඇයි මේ වගේ තත්ත්වයක් ඇතිවන්නේ කියලා. දැන් මම මේක මතක් කරන්නේ මොකෝ අපට විවෘත වෙළඳාමක් තුලින් විවෘත ආර්ථිකයක් ඉදිරියට ගෙනියන්න තියෙනකොට මේ වගේ සාධක එනවා. දැන් ඔබතුමාලා දන්නවා විපක්ෂෙන් ගිහලා ආණ්ඩු පක්ෂෙට ගිහාම අර විපක්ෂෙන් කියලා සුන්දර දේවල් ආණ්ඩු තුල අමාරුයි ක්‍රියාත්මක කරන්න. හැබැයි ආණ්ඩුවේ දා තිබ්බ දේ වැරදි නෙමෙයි දැන් තියෙන්නේ. ඔබතුමාට දැන් තේරලා තියෙනවා අපේ කාලෙත් මේ වගේ ගමනක මේ වගේ අසීරු ගමනක් තියෙනවා කියලා. අපි ඒකට කිසිසේත්ම නැහැයි කියන්නේ නැහැ. ඔබතුමාලා අප්‍රත්‍යය හොඳ යම් දේවල් කරනවා. නමුත් මේක කරන්න තියෙන එක දේ තමයි අපේ ආයෝජනය වැඩි කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. දැන් බලන්න ඔබතුමාලා ගිහිලා උසාවියේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
නිසා පෙබරවාරි මාස වෙනකොට පෙබරවාරි මාස දක්වා සියලු විශ්වවිද්‍යාල ගෙවලා ඉවරයි. 10 වෙනිදාට මාර්තු මාසේ සියලු දේවල් ගෙවන එක විශ්වවිද්‍යාලයක් තව අපිට තොරතුරු සම්පූර්ණ කරලා නැහැ. ඒකාවත් සියලු විශ්වවිද්‍යාල මාර්තු මාසෙකත් ගෙවලා ඉවර වෙනවා
කරුමන්ත. මම කිව්වේ මේ දැන් ඔබතුමා මාර්තු දැන් මේ අප්‍රේල් මාසෙනේ. ඉතින් පෙබරවාරි අගට මාර්තු මාසෙත් ගෙවලා නැහැ කියන එක හරියද? ඔබතුමාට ඒක කිසි
මාසෙක ගෙවලා ඉවර කරන්න කරුමන්ත. ඔබතුමා විශ්වවිද්‍යාල ලේකම්
යටතේ ඔබතුමා
එහෙම නැතෝ
ඉතින් දැන් අපේ නීතිපති දෙපාර්තමේන්තුව විශ්ව සුප්‍රීම උසාවියට දැනුවත් කරලා තියෙනවා ශ්‍රී ලංකා ආයතනය ශ්‍රී ලංකා ටෙලිකොම් එක ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක ලංකා හොස්පිටල් එක මේක පුද්ගලීකරණයට හරි වාණිජකරණයට යොමු කරන්නේ නැහැ කියලා. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා ශ්‍රී ලංකා ආයතනය වාණිජකරණයට කරනවා කියලා. දැන් මම හිතන්නේ මේ අවස්ථාව කරුණාකර ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හැරෙන්න එපා. ඔබතුමලා කිය මේ ශ්‍රී දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපි එයාට බයෙන් කටයුතු කරන්න ඕනේ නැහැ. නමුත් යම් වැඩපිළිවෙලක් වාණිජකරණයක් යනකොට ඒක පෙන්වන්න අවශ්‍යයි ඍජු ප්‍රතිපත්තියක් අනුව කටයුතු කරනවා කියලා. ඉතින් නෑ චුට්ටක් ඉන්න වසන්තතුමා දැන් මේ ජීවන වියදම ගැන ඊයේ ධනාධිපති බොහොම හොඳට ඒ ගැන සාකච්ඡා කරා. නමුත් එක කොටසකනේ මිලියන් 200 මිලියන් 22ක් ඉන්න රටක අපි ආමන්ත්‍රණය කරලා තියෙන මිලියන් 6කට. ඉතුරු අයට ජීවන වියදම බර වෙලා වැඩිලා නැද්ද? ඉතින් ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න ඕනේ. ජීවන වියදම බෙහෙත් විදුලිය වතුර ප්‍රවාහන ගාස්තු ගෙවල් ගාස්තු මේ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. හැබැයි එක කොටසකට විතරක් දාලා මේක කරන්න බෑ. ඒ වගේම ඔබතුමාගේ සතොස කිව්වහම 100%ක ආමන්ත්‍රණය කරන්න පුළුවන් වන්නේ දැන් අවුට්ලට් 653ක් තියෙනවා. 653 ඔබතුමා කියලා තියෙනවා ලංකා සතොස ලොන්චර්ස් අයිලන්ඩ් වයිඩ් නිව් ඩිස්කවුන්ට් ඩ්‍රයිව් අප් ටු 40%. බොහොම හොඳයි. ඒක 104 ඩිස්කවුන්ට් දෙන්න පුළුවන් නම් ඔබතුමා 160ක විතර ප්‍රොෆිට් හදනවානේ. බොහොම හොඳයි. අන්නේ ඒක තමයි ඒ වගේ තමයි තියෙන්න ඕනේවන්නේ නැහැ කෝ කියන්නේ නැහැ ඒක හොඳයි. හැබැයි තව මාසෙකින් ඇවිල්ලා කියන්න එපා මේ අලුත් අවුරුද්ද නිසා 150ක පාඩුවක් තිබුණයි කියලා. ඉතින් මම දන්න ඔබතුමා හරි ගමන යන්න හදන්නේ. මම මේ මතක් කරන්නේ ඇවිල්ලා වෙනින් උත්තර දෙන්න එපා ඊට පස්සුව. හරි අගේ කරනවා. ඉතින් දැන් මේ ජීවන වියදම් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මේ අයටත් මේකට ලබා දෙන්න ඕනේ. දැන් අවුරුද්දකට සිංහල දෙමළ අවුරුත් අවුරුද්ද සමරන්නේ අස්වැසුම් ඉන්න කට්ටිය විතර නෙමෙයිනේ. අපේ කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න කට්ටිය, අනිත් පැතිවල ඉන්න කට්ටිය මේ අයටත් යම් විදිහේ සහනයක් ලබලා දෙන්න. ඉතින් දැන් ඔබතුමා ගිහිල්ලා කරුණා කරලා මේ සම්බන්ධයෙන් උත්තර ලබලා දෙන්න කියන එක මම ඉතාමත් ඕනේ කමින් කියනවා. දැන් ඔබතුමා හාලාන්නේ කරනවා. දැන් මතකයි ඔබතුමාම කිව්වා ජනවාරි දෙසැම්බර් 18/2025 අන්තිම වියටේ මෙන්න මේක රෙකෝඩ් කරලා තියන්න කියලා. දැන් රෙකෝඩ් කරලා තිබ්බා. ඊට පස්සේ මේක දැන් කමන්නේ වෙන මොකද්ද වෙන්නේ කියන්නේ නෙමෙයි. කොමිනොමිලයි. ඒක නෙමෙයි. දැන් ඒකේ ඔබතුමා ආනයන කරන්න ගියාම දැන් කීරිසම්බා ආනයන කරනවා. කීරිසම්බා ආනයන කරනකොට මේ මාර්තු මාසේ 28 වෙනිදා සුමාන දෙකකින් එන්න බෑනේ ඇමතුමා. ඉතින් මේ සම්බන්ධයෙන් මීට ඉස්සෙල්ලා මේවා ගැන පරිපාලනය කරන්න ආනයන කරන්නේ නැහැ කියන්නේ. අපි කියන්නේ අනිවාර්යයෙන්ම දේශගුණ தත්ත්වය මේ මැද ඉර ප්‍රශ්නේ මේ ඔක්කොමත් එක්ක
සමසංගතතාවක්
තියෙනවා.
ඔබතුමා වගේ එදා පාර්ලිමේන්තුවේ ඔබතුමාලා විපක්ෂ මන්ත්‍රීවරයෙක් කිව්වා ඔක්තෝබර් මාසේ තාල්ලෙන් නැහැ කියලා. අපේ රටේ ආනයනකරුවා ආනයනය කරන්නේ අපි
දෙවෙනිදා
තමයි.
මේ සම්බන්ධයෙන් කමන්නේ නැහැ. මම වැරදි කියන්නේ නැහැ. මම කියන්නේ මීට පෙර ඉන්න වෙළඳාම් තිලා මීට පෙර හිට මුදල් ලැබෙන මේ වගේ ප්‍රශ්න තිබ්බා. හැබැයි ඒ කාලේ කරපු දේ දැන් වැරදි කියන්න එපා. එච්චරයි මට ඕනවන්නේ. මොකද ඒ කාලෙත් මේ වගේම යුද්ධ තිබ්බා. දැන් කියන්නේ මම දන්නවා අපි කතා කරන්නේ ඒක හොඳයි. දැන් ඒ කාලේ යුක්‍රේන් යුද්ධයක් තිබ්බා. ඒ කාලේ ඉරාන් යුද්ධයක් තිබ්බා. ඒ කාලේ ඉරාක් යුද්ධයක් තිබ්බා. දැන් මැද ඒක තමයි ඔබතුමාලා තියෙන ප්‍රශ්නේ අපිට තිබ්බා. අපේ කාලේ තිබ්බම දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මුන් හොරු ටික. දැන් ඕගොල්ලෝ රජ නිලධාරී හොරු වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට අනිවාර්යයෙන්ම නිවැරදි කරන්න අවශ්‍යයි. දැන් මේක තුලින් අපි යන්න ඕනේ වන්නේ දැන් මේ සිස්ටම් චේන්ජ් එකනේ සභාපතිතුමනි මේ ඇවිල්ලා කතා කරේ. මම මේක සතුරෙම මේ මෑතකදී බලාගෙන ඉන්නකොට මම සංසන්දනය කරා සිස්ටම් චේන්ජ් එක අවුරුදු 76 පස්සේ මේ අවුරුදු 1.5 තුන මොනවද වෙලා තියෙන්නේ. ඉතින් එදා බැන්නා බාල බෙහෙත්. අදත් ඒකම තියෙනවලු කියලා ආණ්ඩුම කියනවා. එදා සැප වාහන ගෙනියනවා කියලා කිව්වා. අද ඒකම වෙනවා. දැන් V8 වල යනවා. බොහොම හොඳයි. මොකද අලුතෙන් අරන් නැහැනේ. තිබ්බේම ගෙනියනවා. ඊට පස්සේ මන්ත්‍රීවරුන්ට වාහන දෙන්නේ නැහැ එදා කිව්වා. දැන් ඒක දීලා අපි 1700ක් කැබ් වෙනවා කියලා කියාගෙන යනවා. බාලගල්ලංගුරු එදා තිබ්බයි කියලා බැන්නා. දැන් තාමත් ඒකම එනවා කියලා දැන් කියනවා. දැන් ගෙනාපුවත් හොඳ தත්ත්වෙ නෙමෙයි කියලා පිළිගන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඊට පස්සේ එදා පොලිසිය මිනිමරු අල්ලලා මේව කරනවා කියලා පොලිසිය ඇතුලේ කරනවා කියලා කිව්වම දැන් සෙව්වන්දි කියනවා නේපාලෙන් මේකේ කේක් කවන පොලිසිය ඇතුලේ. ඒ කාලේ ප්‍රශ්නයක් වුණාම දේශපාලනඥ බනිනවා. දැන් රජ නිලධාරියට බනිනවා. එදා කිව්වරකින් තිබ්බා මොන විහිළුවක්ද කියලා ඇහුවම දැන් කිව්වරකින් තමයි බේරුනේ මේ ගමන. ඊට පස්සේ හාලා නින කරනවා කියලා දෙසැම්බර් 28 නැහැයි කියලා කිව්වහම දැන් හතරින හැම අපේ කන්න හතර තිබ්බ ආණ්ඩුවවට පස්සේ පස් ගමන කන්නින කරලා තියෙනවා. දැන් මුදලාදීලා අවශ්‍ය වියදම් මේක වෙළඳාමක් කරන්න. ඒ වගේම තමයි එදා පළාත් සභා තිබ්බේ නැහැ කියලා ලොකු සද්දයක් කරා. දැනුත් පළාත් සභා නැහැ නේද? තාම තන්දේ ඉතින් ඇයි මොකද්ද මේ තියෙන්නේ? දැන් පේනවා ආණ්ඩුව දුවනකොට තියෙන වෙනස. මොක හැමදේම ප්‍රශ්න තියෙනවා. හැමදේම හුරු කියලා කියන්න වැඩක් නැහැ. මොක ප්‍රායෝගික ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක තුල මම මේ මතක් කරන්න හදන්නේ දැන් ඔබතුමාලා එකක් කරන හොඳට. මේ අපිට පාලනය කරන්න බැරි සීබී වෘත්තීය සමිතිය GMO එක ඔබතුමාලා ලස්සන එක අද සීපී එක කුඩුපට්ටම් කරයි වෘත්තීය සමිතිය. ඒ වගේම GMO එකත් කරගෙන යනවා කියලා මට පේනවා. ඒකත් ඉක්මනට කරන්නකෝ. මොකද මේ ගමන සාමාන්‍ය උසස් පෙළ ප්‍රතිඵල ආවම 281,000 ඉඳගත්ත මේ උසස් පෙළ විභාගයට ඒකේ 176,000 සමත් වුණා විශ්වවිද්‍යාලයට යන්න. හැබැයි අපේ රජයේ පද්ධතිය තියෙන 56,000යි. ඉතින් 56,000 තිබ්බම ඌනතාවෙත් තියෙන 120,000. දැන් කවුරුනේ උසාවි ගියොත් මානව අයිතිවාසිකම් අනුව අපි සමත් වෙලා තියෙනවා නමුත් යන්න බෑ විශ්වවිද්‍යාලය කියලා කිව්වම ප්‍රශ්නයක් ඇති වෙනවනේ. ඇයි ඔබතුමාලා මේ සිස්ටම් චේන්ජ් එක අපේ අනුගමනය කරනවා? දැන් UMP ජයජයවර්ධන DSN කියලා අපි ඔක්කොම කරපු ඒවා ඒ ආකාරයෙන් හොඳයි කියලා 99%ක් පිළි අරන් තියෙනවා. කරුණාකල අර එදා ජේ.ආර්. ජයවර්ධන ඇති කරපු MCMC එක ඇති කරලා මේ දොස්තරු 5000ක් අවුරුද්දකට හදාගන්න. මොකෝ අපි බිලියන් 35ක් ඒකේ කෝටි 3500ක් දැන් ඊයේ ඇවිල්ලා ජනාධිපති දෙනවා සහනාධාරයක් කෝටි 3000ක් දෙනවා කියලා කිව්වා මාස 3කට. මේ වගේ අපිට ආදමක් හොයාගන්න පුළුවන් අවුරුද්දකට කෝටි 3500ක්. ඉතින් මේ වගේ විශ්වවිද්‍යාල ඇති කරොත් අපේ විදේශ විනිමය ආරක්ෂා වෙනවා, මේ රැකිරක්ෂා ඇති කරනවා, අපේ කම්කරුව යන්නේ නැතුව දොස්තරු පිටරට යවන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න පුළුවන් නේද? ඉතින් මේ සිස්ටම් චේන්ජ් එක තුල කරුණාකල එක පිළිගන්න ඔබතුමාලා කරනවා කියලා කියන්න එපා. අපි කියන නිසා කරන්න කරුණාකරලා. ඒක තමයි මම හිතන්නේ හරිද? ඉතින් පුද්ගලික විශ්වවිද්‍යාල කරුණාකලක ඇති කරන්න. මොකද ඒක තමයි මම හිතන විදිහට ඌනතාවය ඇති කරන්න පුළුවන් දේවල් මෙම ඉදිරියට ගෙනියන්න පුළුවන් ගන්නේ. දැන් මේත් එක්ක මම මතක් කරන්න අවශ්‍යයි, මම ඔබතුමාලත් සමග හැම අවස්ථාවෙදී මතක් කරන්නේ මහ බැංකුවේ මේ ඇති
මන්ත්‍රීතුමාට තව විනාඩි දෙකයි
තියෙන්නේ. ක්‍රෙඩිට් ක්‍රියේෂන් සම්බන්ධයෙන් මේ 2000 ගිය අවුරුද්දේ මිලියන් 2600 ක්‍රෙඩිට් ක්‍රියේෂන් තිබ්බයි කියලා දැනුවත් කළ තියෙනවා සභාපතිතුමනි. ඒකෙන් 163ක් බැංකු ක්ෂේත්‍රයේ, 122ක් බැංකු නොවන ක්ෂේත්‍රයේ, කියන්නේ non banking financial institution. මේකෙන් පුදුමාකාර හිතමක් දෙයක් ඇතිවන්නේ. අපි මුදල් සංසරණයට එකතු කරනකොට යම් ප්‍රමාණයක් ඒකෙන් ලීසින් වලට බිලියන් 2ක් ඇති වෙලා, කියන්නේ ට්‍රිලියන් 2000ක් බිලියන් 2000ක් අපේ උකස් කිරීමේ බිලියන් 356ක් ක්‍රෙඩිට් කාඩ් වලට 240ක් මේ ඔක්කොම එකතු කරාම ඒකේ අපේ සමස්තේ මුදල් සංසරණය තුළ අපට ඉදිරි අනාගතය ආයෝජන කරන දේවල් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ. මේ එදිනෙදා ජීවිතය ගත කරන්න තියෙන ණයක් ඇති කිරීම අපේ දීර්ඝකාලීන ණය ඇති කරන්නේ බිලියන් 434යි. අපි මේක වෙනස් කරන්න ඕනේ නේද? මොකෝ හෙට ආදමක් උපයන්න පුළුවන් ගන්නේ අද ආයෝජනයක් කරොත් විතරයි. ආයෝජන නොකරොත් වෙන්නේ නැහනේ. ඉතින් මේ බිලියන් 434 මේ ඉදිරි අනාගතයේ අපිට පේන්නේ 434 ගෙවල් හදන්න, ප්‍රොජෙක්ට් හදන්න, මේ ඔක්කොම හදන්න. ඉතින් මේ වෙනසක් ඇති කරන්න ඕනේ. දැන් බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටට ඇවිල්ලා ඔබ සියලු දෙනාටම කියනවා කරුණාකරලා අපේ ආදායම වැඩි කරනවා කියලා. වැඩි කරන්න ඕනේ කියලා සද්ද කරනවා. දැන් ඒගොල්ලොන්ගේ මේ ලංකාවේ ශාඛාවේ පාවිච්චි කරන්නේ මහ බැංකුව. මහ බැංකුව කියන කරුණාකර පොලි අනුපාතය අඩුක වැඩි කරන්න ඒක මේක කියනවා. කවුද දෙයනේ මේ රටේ වර්ධන වේගය ගැන
තමයි කාලේ අවසන් මන්ත්‍රීතුමා.
කවුද වර්ධන වේගය ගැන කරන්නේ? මේ රටේ ආයෝජන කරන්න අවශ්‍යයි. මේ රටේ රැකිරක්ෂා ඇති කරන්න අවශ්‍යයි. සුළු සහ මධ්‍ය ව්‍යාපාරික ඇති කරන්න අවශ්‍යයි. ඉතින් මේ සම්බන්ධයෙන් අපේ රටේ වර්ධන වේගයක් ඇති කරන්න කටයුතු කරේ නැත්නම් මේක ඉතාමත් බලනකාරී දෙයක් තමයි ඇතිවන්නේ. ඒ නිසා මම ඉතාමත් ඕනේ කමින් අහන්නේ කරුණාකර ආණ්ඩුව අතට ගන්න මේ වර්ධන වේගයක් ඇති කරන්න. මොකද නැත්නම් වෙන්නේ අපි හෙට පබ්ලික් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඇක්ට් එක තුල අපිට කිසිසේත්ම බැරි වෙනවා මේ සම්බන්ධයෙන් ඉදිරියට ගමන් කරන්න. ඒ වගේම දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ආවා. ඒ ආව අවස්ථාවේදී අපි ඇහුවා කරුණාකර ඔබතුමාලා මේ රටට තවත් බරක් දාන්න යනවාද අපේ ජනතාවට?
දැන් කාලය අවසන් මන්ත්‍රීතුමාණේ අවසන් කරන්න
මම ගන්නවා. මම හිතන්නේ ගායන්ත කරුණාකරත් උදව් කරවයි ඒක ලබලා දෙන්න. ඉතින් අපට තියෙනවා ඉල්ලුම අනුව සැපයක් ප්‍රශ්නයක් ඇති වුණත් ඒක උද්දමනය ආයතනය පාලනය කරන්න කටයුතු කරනවා. හැබැයි අපට ආනයනය කරන cost push inflation එකක් ආවද? කියන්නේ ආනයනය කරන වියදමක් ආවොත්, එතකොට මේක ඉල්ලුම අනුව නෙමෙයි වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් කොහොමද උත්තරයක් දෙන්නේ කියලා ඇහුවාම මේකට උත්තරයක් දුන්නේ නැහැ. එතකොට අපේ රජයේ සේවකයන්ගේ තියෙන ප්‍රශ්න නිවැරදි කරන්න කටයුතු කරන්න ඇහුවාම ඒගොල්ලෝ කියනවා රජයේ සේවකයන් වැඩි ලංකාවට. හැබැයි එහෙම කියන මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම
කාලය අවසන් විපක්ෂයෙන් කාර්යාව අඩු වෙනවා
කරුමන්ත. මේ නිසා අපි අහනවා කරුණා කළා මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වෙන අපේ ස්ථීර වැඩ පිළක් අව රජයේ නිල රජයට බිස්නස් කරන්න බෑ. දැන් බලන්න ඇමතිවරු බංගලා 25ක් අවුරුදු එකමාරකට වහලා දාලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් මේක කිසිසේත්ම වටිනාකමක් ඇතිවන්නේ නැහැ. අපේ කතානායකතුමයි ගෙදර මගේ අසල්වැස ගෙදර ඒකෙත් වහලා තියෙනවා. ඊට පස්සේ මේ මේ මේක ගිහිලා පිටින් ගන්න අපරාධයක් නේද? ඉතින් මේ වෙනස සිස්ටම් චේන්ජ් එකට ඕක අර ගිනියන අනුගමනය කරන මාර්ගය වැරදි නෙමෙයි. කරුණා කළා රටේ ආර්ථික ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට වැඩ පිළක් ගෙනියන්න. දැන් මේ අපි බලනකොට බැංකුව NDB බැංකුව බම් ඊයේ දැනුවත් කරා මේ 23 වර්ෂයේ 3100ක් තමාගේ ගිණුම් වල තිබ්බා. මේක 24 මිලියන් 12100කට වැඩි වුණා. සෙන්ට්‍රල් බැංක් එකේ මේ සුපර්විෂන් ඩිවිෂන් එකේ 82 යටතේ
මන්දතුමා විනාඩි දෙකක් කරන්
තියෙනවා. මේ සම්බන්ධයෙන් ගන්න මේ සල්ලි ටික ඇයි ඒගොල්ලෝ බැරුණේ පෙන්වන්න මේක නිවැරදි මාර්ගයට ගිහිලා තිබ්බයි කියලා. මේක රටෙන් පිට ගිහිලා තියෙනවා. දැන් අපේ අහිංසක එක්කෙනෙක් රුපියල් 100ක් එවන්න ඇද්ද රටෙන් පිට පිටු 4-5ක් අහනවා මොනවද කරේ කියලා. හැබැයි මේගොල්ලන්ට බිලියන් 12800ක් රටෙන් පිටරට ලැබලා තියෙනවා. මේකෙන් කාගෙන්ද අහලා තිබ්බේ? මහ බැංකුවෙන් අහලා තිබ්බේ. ඉතින් මෙන්න මේ වගේ තියෙනකොට NDB ආයතනේ කොයියා කාර්යෙන්ද ඒගොල්ලෝගේ විගණාධිපති? ඒගොල්ලෝ ඉන්ටර්නල් කන්ට්‍රෝල් එක, ඉන්ටර්නල් ඔඩිට් එක, ඒගොල්ලෝ රොටේෂනල් ප්‍රින්සිපල් එක. මේ සම්බන්ධයෙන් දැන් අහිංසක එක්කෙනෙක් ගිහලා 100,000ක් ගත්තොත් ඒක ක්‍රිබ් එකට ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් මම ඊටමත් ඕනේ කමින් කියන්නේ අපි වෙනසක් ඇති කරන්න ඕනේ. නමුත් වෙනස රටට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න ඕනේ කියලා මම මෙයාසේ නිහඬ වෙනවා.